ആയ് ബോന്ധുവേ പുത്തെ മമ ശിരോമി ജയതിലക് തെരഞ്ഞ അധ്യാപന കലാപേ ഗൃഹാർത്ഥിക വിദ്യാഗുരു ഉപദേശക് ദൻ അപ്പ സുസസ് ഫിലിതാരുവോ വിഭാഗേ സന്ധാ സൂദാനം വെമിങ് ഇന്ന ബവ അപ്പി ദാണ്ണവാ ഏ നിസാ അപ്പി പൊഡ്ഡക് സലകല ബലമു ഗൃഹാർത്ഥിക വിദ്യാവ് പ്രശ്ന പാത്രേ കുഹുമദ സെക്കസേനി പ്രശ്ന പാത്രേക്ക് അപ്പിട് കൊയ് വകേ കൊട്ടസട്ടത് ഉത്തര ലിയാണ് തീയന കേല ദ്വേ പുത്തെ അപ്പിട് തീന പലവനി കൊട്ടസ് ദേവനി കൊട്ടസ് ഹാ പ്രായോഗിക പരീക്ഷണ കേല ഗുഡാക് ദ്വാദാർവു മീ പ്രായോഗിക ക്രിയാകാരകം വലട്ട ആസ നിസ ഗൃഹാർത്ഥിക വിദ്യ വിഷയ തോരാ ഗന്ന വിലാവലു തീയന ഇതിങ് അപ്പി ബലമു മീ പലവനി പ്രശ്ന പാത്രേ കുഹുമദ സെക്കസേനി കേല പലവനി പ്രശ്ന പാത്രേ ദ്വേ പുത്തെ ഹദന വർണ പഹക് പെഗിന്നു ബഹുവർണ പ്രശ്ന പണഹാ കാലേ പേ ദേഖക് ലബാ ദേനവാ ഓല മേ പ്രശ്ന പണഹട്ടമ ഉത്തര ദേന്നോന എതുകൊട മേ ഏക പ്രശ്നേകട ഓലട ലബെനവാ ലക്കുണു ദേക ബേഗിൻ പ്രശ്ന പണഹട്ടമ പിലുതുരു സപേയുത് ലക്കുണു 100ക് ലബെനം എന്നേ ഏക ഈട പാസേ അപി ഹതരെൻ ബേദല ലക്കുണു 25കട പരിവർത്തനീയ കരണം തേരുണാത് ഓല ബലയൈ മേക ഹതരെൻ ബേദാനകല മുകദ അപിട ലക്കുണു 400ക് ലബെനവാ പുതേ ഏ 400 നിസാ തമ അപി ഹതരെൻ ബേദാനെ මේ ලකුණු දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ කාලයේ පැය 3ක් ලැබෙනවා ඊට අමතරව වර දන්නවා දැන් අපිට විනාඩි 10ක කියවීම් කාලයක්වත් ලැබෙනවා මේ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 8ක් තියෙනවා පළවෙනි ප්‍රශ්නය අනිවාර්ය වෙනවා පළවෙනි ප්‍රශ්නය කොටස් 10කින් සමන්විත වෙනවාද වේ පුතේ එතකොට මේ ප්‍රශ්න 10ට අපි අනිවාර්යෙන් උත්තර ලියන්න ඕන මේ ප්‍රශ්න 10ට එක ප්‍රශ්නයකට ලකුණු 2 ගානේ මේ ප්‍රශ්න 10ටම අපි උත්තර ලියවොත් ලකුණු 20ක් ලැබෙනවා. උන්න අපි දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ ලකුණු 20ක් අරගෙන තියෙනවා. ඊට පස්සේ දෙකේ ඉඳලා දෙවෙනි ප්‍රශ්නයේ ඉඳලා හත්වෙනි ප්‍රශ්නයට යනකම් ව්‍යුහගත අර්ධ ව්‍යුහගත ප්‍රශ්න අහනවා. මේකෙන් අපි ප්‍රශ්න පහක් තෝරා ගන්න ඕන. තවත් ප්‍රශ්න පහක් දෙකේ ඉඳලා හතට එනකම්. ඒ ප්‍රශ්න පහ තෝරාගෙන අපි පිළිතුරු ලියන්න ඕනේ. ඒ ටිකට පිළිතුරු ලියුවහම අපිට ලැබෙනවා එක ප්‍රශ්නයකට ලකුණු 16ක්. එතකොට පහටම උත්තර ලිව්වම අපිට හම්බෙන ලකුණු 80ක්. දැන් මොන්න අපිට දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ 100ක් හරි. ඒකත් අපි හතරෙන් බෙදලා 25ක් මොන්න අපි පැත්තක තියෙනවා ලකුණු 50ක් දැන් හොයාගෙන තියන්නේ අපි හොඳයි. ඊට පස්සේ අපි ප්‍රායෝගික පරීක්ෂණ. ප්‍රායෝගික පරීක්ෂණ අපි විභාගේ ලියලා ටික දවසකින් අපිට ප්‍රැක්ටිකල් කෝල් කරනවා. ඇඩ්මිෂන් එනවා, ප්‍රැක්ටිකල් එනවා. ඊට පස්සේ අපි යනවා. මේක කාලේ පැය 3ක් දෙනවා මෙතනින් විනාඩි 30ක් දෙනවා ස්පොට් ටෙස්ට් එකට. ඔයාලා දන්නවා ස්පොට් ටෙස්ට් එක මොකක්ද කියලා අපි සම්මන්ත්‍රණවල කියලා දීලා තියෙනවා. ඒ වගේම ඔයාලයි ගුරු මහත්මින් ඔයාලව දැනුවත් කරලා තියෙනවා ස්පොට් ටෙස්ට් එක. මෙතන ප්‍රශ්න 15ක් සැකසෙනවා, ස්ථාන 15ක් හදනවා. ඔයාලට පේපර් එකක් දෙනවා. එක ස්ථානයක විනාඩි 2ක් ඉන්න කාලය හම්බ වෙනවා. ඒ එක ප්‍රශ්නේ කොටස් දෙකක් තියෙනවා. ඒ දෙකටම පිළිතුරු සපයාගෙන සීනුවක් නාද වෙනවා. ඒ සීනුව නාද වෙද්දී ඊගව තැනට ගමන් කරනවා. එහෙම අපි සීනු නාද කරනකොට ඊගව තැනට ගමන් කරලා සියල්ලෝම එකවර මේ ප්‍රශ්න පත්‍රයට උත්තර ලියලා ඉවර වෙනවා. මේ 15ම හරියට ලිව්වොත් දුවේ පුතේ ඔයාලට ලකුණු 4 ගානේ කීයක් හම්බ වෙනවද? 60ක් හම්බ වෙනවා. ඔන්න අපි දැන් මේ 60ත් හතරෙන් බෙදලා අපි ලකුණු 15ක් අරගෙන ඔන්න පැත්තක තියලා තියෙන්නේ දැන් ලකුණු 25 25 50යි 15යි. හරි. ඊට පස්සේ දැන් තියෙනවා මං කියවා A කොටස B කොටස කියලා තියෙනවා කියලා ප්‍රායෝගික පරීක්ෂණවල B කොටසට සූදානම් වෙන. දැන් B කොටස කියන්නේ ප්‍රැක්ටිකල් අපි ආහාර හා පෝෂණයේ අදාළව අපි කෑම සකසනවා. නේ අපි ආසයි උයන්න ආසයි රසට අපි ඔන්න අපේ සියලුම දස්කම් එලි දක්වන වෙලාව අපි උයනවා හොඳට. ඔයන ආහාර වර්ග දෙකක් දෙනවා ඔයාලට සකසන්න. එක ආහාර කාණ්ඩ දෙක ආහාර කාණ්ඩ කියලා අපි කාණ්ඩ දෙකකින් ඔයාලව පුහුණු කරනවා. ඔයාලා ගුරු මහත්මින් ඔයාලව පුහුණු කරනවා මේකේ මේ ආහාර ටික ඉන්නේ මේකේ මේ ආහාර ටික ඉන්නේ කියලා. ඊට පස්සේ ඔයාලා ප්‍රැක්ටිකල් ගියාම අපිට එතෙන්දි ලබලා දෙනවා ආහාර තුඩු සපිරුණු බාස්කට් දෙකක්. ඒකෙන් අපි ආහාර වර්ග දෙක තෝරාගෙන ආහාර සකසන්න ඕන. ඒකට හම්බ වෙනවද මේ පුතේ කාලේ පැය දෙකමාරා. මේ දෙකමාර ඇතුළත ඔන්න අපි ආහාර හදලා පිළිගැන්වීම මේ සියල්ලම අපිට කරන්න පුළුවන්. මොකද එක්කෙනෙක් සඳහා අපිට ආහාර හදන්න තියෙන්නේ ඒ වෙලාව හොඳටම ඇති. එතෙන්දී අපිට ලබා දෙනවා පුතේ ලකුණු 140ක්. මේකේ පළවෙනි ආහාර කාණ්ඩේට ලකුණු ටිකක් වැඩි වෙනවා. දෙවෙනි ආහාර කාණ්ඩේට ලකුණු ටිකක් අඩුව ලැබෙන්නේ. මොකද අරක ටිකක් ආහාර කාණ්ඩේ බර තැබීම වැඩි. ඒ කියන්නේ අපිට ටිකක් අපහසු ආහාර හදන්න දෙන්නේ. අතන ලේසි පහසු ආහාර අපිට හදන්න දෙන්නේ. එතකොට ඔන්න දුවේ පුතේ අපි එතන 140ම ලබා ගත්තාම ඒකත් 4න් බෙදලා අපි ලකුණු 35ක් ලබාගෙන තියෙනවා. එතකොට දැන් බලන්න පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ලකුණු 25යි දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ ලකුණු 25යි ප්‍රායෝගික පරීක්ෂණයේ ලකුණු 50ක් හරි. එතකොට ඔන්න අපි 100ක් ලබාගෙන 100ට චුට්ටක් අඩු වුණාට කමන්නේ මේ ගොඩක් අඩු කරගන්න එපා. මොකද අපි මේ උත්සාහය දරන්නේ ඒ සාමාර්ථයක් ලබා ගන්නයි. ඉතින් දුවේ පුතේ දැන් මේ ප්‍රශ්න පත්‍රයක ව්‍යුහය කතා කරපු අපි ප්‍රායෝගික පරීක්ෂණ ගැන කතා කරා. එහෙනම් දරුවනේ අපි බලමු මේ ප්‍රායෝගික පරීක්ෂණ වලට ගිහාම අපිට ආහාර පිළිගැන්වීම තියෙනවා. අපේ 12 ශ්‍රේණියේ 5-9 නිපුණතාවය විවිධ අවස්ථාවන්ට උචිත ලෙස ආහාර පිළිගැන්වීම. දැන් අපි බලමු මේක කොහොමද කරන්නේ කියලා. ආහාර වේල සැලසුම් කිරීම, පිළියෙල කිරීම වගේම සිත් ගන්නා ලෙස ආහාර පිළිගැන්වීම ඉතාම වැදගත් කියලා අපි දන්නවා. ඉතින් දැන් ඔයාලා ප්‍රැක්ටිකල් ගියත් කොච්චර රසට හැදුවත් පිළිගැන්වීම ලස්සනට තිබ්බහම ඔයාලට ඒ පිළිගැන්වීමට තියෙන ලකුණු උපරිම ලකුණු ටිකක් ලබා ගන්න පුළුවන්. ඇත්තටම S2 පිනවන විදිහට ආහාර පිළිගැන්වීමෙන් ආහාර රුචිය වර්ධනය වෙනවා. ඇත්තටම දුවේ පුතේ අපි ඇකෑමක් දැක්කහම S2ෙන් ඉස්සෙල්ලාම රස විඳින්නේ නේ. අපි බලලාමු ඒක රස පාටයි කියනවා. ඒ වගේ අපි S2කින් ආහාරයේ රස බලලා ඉවරයි. ඉතින් ඒ වගේ අපි හොඳට පිළිගැන්වුවොත් ඕනම කෙනෙක් ඒකට ප්‍රිය උපදවනවා. සමහර විට ඒක රස නැතිව වෙන්න පුළුවන්. නමුත් අර අපි ඉස්සෙල්ලා මේ ඇති වෙන ප්‍රසන්න හැඟීම මත අපි ආහාර වේල අනුභව කරන්නේ. මේ විදිහට අපි ආහාර වේල අනුභව කරනවා. එතකොට අපි දැන් පවුලක් තුල ගත්තහම පවුලක අපි ගොඩාක් වෙලාවට හරිකාරිය බහුලයි. එතකොට උදේට බත් එක බෙදාගෙන අනල හැන්දක් දාගෙන කකා තමයි අපි ලෑස්ති වෙන්නේ. ඊට පස්සේ දවල්ට අපේ ගෙදර කවුරුත් නැහැ. අම්මා තාත්තා රැකියාව වලට ගිහිල්ලා අපි පාසල් ගිහිල්ලා ඊට පස්සේ ඇවිල්ලා අර අම්මලා උයලා තියලගේ බත්තල ටිකක් කලා පින්නවා. අපිට එකට වාඩි වෙලා කන්න වෙලාවක් අපි සකස ගන්න ඕන දෛනිකව. හොඳම වෙලාව ඉතින් රාත්‍රී ආහාර වේල. හැබැයි අපි කියනවා රාත්‍රී ආහාර වේල සැහැල්ලුව ගන්න කියලා. අපේ ගෙවල් වල ගොඩක් වෙලා රාත්‍රී ආහාර වේල අපි ඔක්කොම එකට වාඩි වෙලා අනුභව කරනවා ටිකක් වැඩිපුර. ඒ නිසා ගැනෙනවා. ඒක නිසා වෙන්නේ නැති අපිට බෝනවල රෝග වැඩි වෙලා තියෙන්නේ. නමුත් අපිට කාලයක් හදා ගන්න ඕන ආහාර පිළිගැන්වීම. ආහාර එකට වාඩි වෙලා කන්න වෙලාවක් නැත්තම් ඇත්තීම නැති වෙනවා. ඉතින් දුවේ පුතේ මේ එකට වාඩි වෙලා ආහාර අනුභව කිරීමෙන් පවුලක් තුළ අන්‍යෝන්‍ය සබඳතාවයක් වර්ධනය වෙනවා. ඒ කියන්නේ එකිනෙකා අතර ලොකු සබඳතාවයක්. ආහාර අනුභවයෙන් පස්සේ අපි සතුටු සාමිච්චයේ යෙදෙනවා. කෑම මේසේ වාඩි වෙලා අපි අහනවා, අම්මා අහනවා දුවගෙන් පුතේ අද හෝම්වර්ක් කරාද, තාත්තා අහනවා පුතාගෙන් මොනවද අද කරේ, උදෑසන ඉස්කෝලේ ඇවිල්ලා කීයට දාවේ, ඔයා සෙල්ලම් කරාද ඉස්කෝලේ, හරියට වෙලාවට බස් එක, ওই වගේ අපි ගොඩාක් දේවල් අපේ දේවල් අපි හුවමාරු කරගන්නවා. ඉතින් මේ කෑම මේසේ තමයි ඒකට හොඳම තැන දුවේ පුතේ. මේකෙන් අපේ සතුට වර්ධනය වෙනවා, ඒ වගේම සහයෝගය ඇති වෙනවා ගොඩක්. සමහරක් වෙලාවට ළමයිට කියා ගන්න බැරි ප්‍රශ්නම පවා ඒ වගේ දේවල් ගොඩාක් වෙලාවට මෙතෙන්දී සාකච්ඡාවට භාජනය කරන්න පුළුවන්. විශේෂයෙන්ම අපි මතක තියා ගන්න ඕන ආහාර වේල අනුභවයෙන් පස්සේ තමයි අපි මේ සතුරු සාමිච්චයේ දෙන්නේ. අපි කොයි වෙලාවකවත් කෑම කකා කතා කරන්නේ නැහැ. ඒක අපේ ආචාර ධර්ම වලට ආහාර පිළිගැනීමේ ආහාර මේසේදී අනුගමනය කරන ආචාර ධර්ම වලට පටහැනි දෙයක්. ඊට පස්සේ තමයි අපි කතා කරන්නේ. එතකොට මෙතෙන්දී අනුගමනය කරන්න ඕන සිරිත් විරිත් පිළිබඳ ලොකු අවබෝධයක් එනවා ළමයිටනේ. අපි පවුල තුලින් නැහැ මූලික අධ්‍යාපනය ලබා ගන්න. දැන් හිතන්න අපි හයියෙන් කනවා නම් තාත්තා කියන පුතේ තලු මරමර කෑම කන්න හොඳ නැහැ කියලා. ඒ වගේම අපි ඉඳුල්ලතින් හැන්ද අල්ලනවා නම් අම්මා කියනවා නෑ නෑ පුතේ ඔහොම හොඳ නැහැ. අල්ලන්න අනිත් අතින් එහෙම. අපි ඒ වගේ ගොඩාක් සිරිත් විරිත් මේ ආහාර මේසය තුලදී අපි ආහාර මේසයේ කෑම මේසයක් වාඩි වෙලා කනකොට අපි පුරුදු පුහුණු වෙනවා. ඉතින් දුවේ පුතේ මේ ආහාර පිළිගැන්වීම අපි ඔය දැන් කතා කරේ ගෙදර තුලනේ. ඒ වගේම අපිට විශේෂ අවස්ථා එනවා. විශේෂයෙන්ම ඔයාලා ගෘහාර්ථික විද්‍යාව හදාරන දරුවෝ විදිහට සමහරක් වෙලාවට නෑදෑ හිත මිතුරන්ගේ වුණත් උත්සවයක් තියෙන්න පුළුවන්. එයාලා ඔයාලට කියන්න පුළුවන් පුතේ ආහාර පිළිගැන්වීම ඔයාලා කරන්න. අන්න දැන් අපි ඉගෙනගෙන තියෙන්නේ අපි ඒකට සූදානම් වෙන්න ඕනේ. ඉතින් බලමු මේ වගේ වෙලාවක අපි මොනවද කරන්න ඕනේ කියලා. ආහාර පිළිගන්නන විශේෂ අවස්ථා තියෙනවා. අපි මේ අවස්ථාව ගැන තේරුම් ගන්න ඕන. මේක ආගමික අවස්ථාවක්ද ජාතික උත්සවයක්ද අන්න ඒ වගේ අපි ඒකෙන සැලකිලිමත් වෙන්න ඕන. ආගමික හා ජාතික උත්සව කියන්නේ පුතේ සිංහල හින්දු අලුත් අවුරුදු රාමසාන් උත්සව. පවුලේ විශේෂ උත්සවයක්ද සමහර විට උපන්දින උත්සවයක් වෙන්න පුළුවන්. විවාහ උත්සවයක් දානමය ඉදුල් කට ගෑම ඒ වගේ උත්සවයක් වෙන්න පුළුවන් පවුලක් තුළ. අන්න ඒකට කොහොමද අපි සංග්‍රහ කරන්නේ අපි ආහාර පිළිගැනීම කරන්නේ කියලා මතක තියාගෙන අපි ඒ අනුව ක්‍රියා කරන්න ඕන. ඒ වගේම වෙනත් විශේෂ උත්සව ක්‍රීඩා විවෘත කිරීම උත්සව. දැන් ක්‍රීඩා උත්සව නම් ඇත්තටම අපිට අවුරුදු දෙකක් විතර සහභාගී වෙන්න බැරි වුණානේ. ඒ වගේ සුවිශේෂී ආරාධිත අමුත්තාව පිළිගැන්වීමේ ක්‍රම අපි අනුගමනය කරනවා. ඒ වගේ මේවා ගැන ඉගෙන ගත්තාම අපිට මොකද්ද වෙන්නේ? මේ ආහාර පිළිගැන්වීම ගැන ඉගෙන ගත්තාම අපිට දැනෙන දැනීම හැඟීමක් තියෙනවා. ඒ කියන්නේ අපිට තියෙනවා ටිකක් ආත්මාභිමානයක්. අපි හොඳට ආහාර පිළිගන්නවට දන්නවා. අපිට යම් කෙනෙක් වැඩක් පැවරුවා. දැන් මං ඉස්සෙල්ලා කිව්වා නෑදෑයෙක් වැඩක් පවරන්නේ අපි දක්ෂ නිසා. අන්න අපිට ආත්මාභිමානයක් ඇති වෙනවා. අපි හොඳට ආහාර පිළිගන්නවා. මේ ගැන අපි හොඳ දැනුවත් කියලා. ඒ වගේම ආහාර පිළිගැන්වීම ඒ වගේ අනුගමනය කරන්න ඕන සිරිත් විරිත් පිළිබඳව අපි හොඳට හොයලා බලනවා. ආගන්තුක සත්කාර පිළිබඳ යහපත් ආකල්ප වර්ධනය කරගෙන අපි ඉන්නේ. මෙහිම ආගන්තුක සත්කාරයක් කරනවා. ඒකෙන් අපි තව කෙනෙක්ගේ හිත සනසනවා. එයාලා ආසයි. දැන් ඇත්තටම අපි ආගන්තුක සත්කාරය කළාද අපි තේ කෝප්පයක් දෙනවා නම් කාට වුණත් මේ පුතේ අත් දෙකින් මේක දෙන්න. අපි එක අතකින් ගිහිලා දැන් අපි හිතමු අපි ගෙදර වැඩට ඉන්න කවුරු හරි වත්ත සුද්ධ කරන්න ආවා අපි කවුරු හරි. එහෙම කෙනෙකුට අපි හිතේ ඒක ගිහිලා මෙහෙම එක අතකින් දික් කරනට වැඩිය එයා තෘප්තිමත් වෙනවා. බොහොම සන්තෝෂෙන් අපි අත් දෙකෙන් මේක ගන්න කියලා දෙනවා. කාලය හා කාර්යයන් කළමනාකරණය කරගන්න පුළුවන් මේවා ගැන හොඳට අපි දැනුවත් වෙලා තිබ්බහම. ඒ වගේම විනෝදාස්වාදයකුත් ලැබෙනවා. හොඳ විදියට ආහාර පිළිගැන්වීමක් කරලා එන අය ඒක රසවත් විදියට භුක්ති විඳලා යනවා. මං අර ඉස්සෙල්ලා කිව්වා වගේ ඇස් දෙකෙන් අපි ඉස්සෙල්ලාම පිළිගැනීම කරගන්නේ නේද? ඒ නිසා ඒක හොඳ පිළිවෙලට පිළිගැන්වීම කරන්න. ඒ වගේම මේ කොයි විදියට අපි ආහාර පිළිගැන්වුවත් මේ වෙලාවල් වලදී අපි සැලකිලිමත් වෙන්න ඕන කරුණු තියෙනවා. මොනවාද උත්සවයේ ස්වභාවය? දැන් අපිට මම ඔයාලට කිව්වා ඔයාලයි නෑදෑයෙක් ඔයාලට උත්සවයක් බාර දෙනවා. එතකොට ඔයාලා දැනගන්න ඕන මොකක්ද උත්සවය? උත්සවයේ ස්වභාවය මොකක්ද? මොකටද මේ උත්සවයේ තියන්නේ? දුල්කට ගෑමක්ද? උපන්දින සාදයක්ද? දානයක්ද? එහෙම නැත්නම් සිංහල අවුරුද්ද වෙනුවෙන් තව කෙනෙකුට කෑම දෙන මේකක්ද? ඒ වගේ අපි මේ උත්සවයේ ස්වභාවය තේරුම් ගන්න ඕනේ. ඒ වගේම මේ පුතේ උත්සවයේ පවත්වන වේලාව ගැනත් අපි සැලකිලිමත් වෙන්න ඕන. මෙයාලා උදේ කෑම වේලද්ද, දවල් කෑම වේලද්ද, රාත්‍රී කෑම වේලද්ද? උදාහරණයක් විදිහට දැන් උදේ කෑම වේලට මෙයාලා ඉන්දියාපත් එක්ක ආහාර වේල සැලසුම් කරලා තියෙනවා නම් අපි හිතනවා මෙයාලට හොඳයි අපරදිග ක්‍රමයට ආහාර පිළිගැන්වීම. ඉතින් හැන්ද ගැරුපුව දෙන්න බෑ ඉන්දියාප කන්න. අපි සාමාන්‍ය ඉන්දියාප කන්න යතේ. ඒ නිසා අන්න ඒවා අපි හොඳට බලන්න ඕන පවත්වන වේලාව. ඒව ගැන අපි සැලකිලිමත් වෙන්න ඕන. මොකද උපකරණ හිම අපි අවශ්‍ය ප්‍රමාණය රැස් කරගන්න ඕනේ. සහභාගී වෙන පිරිසේ ස්වභාවය හා සංඛ්‍යා විශේෂම වැදගත්. මේ ආහාර පිළිගැන්වීම ආහාර සැකසීමේදී අපිට හරිම වැදගත් මේ සංඛ්‍යාව කියන එක. ඒ සංඛ්‍යාව ගැන දැනුවත් නැති නිසා තමයි අපතේ යන්නේ. සමහරක් වෙලාවට උත්සව අවස්ථාවල මදි වෙනවානේ. අනේ කෑම ඉවරයි කඩේ කිමක් ගේම කියලා අපි හරි කලබලයට පත් වෙනවා. සහභාගී වෙන පිරිසේ ස්වභාවය අපි ගොඩාක් වෙලාවට බලනවා කවුද එන්නේ කියලා. දැන් උත්සවයක් සංවිධානය කරපුවාම විවාහ මංගල උත්සවයක් කියමුකෝ. දැන් ඔයාලා අපසුසස් පිළකලා ගෙදර ඉන්නේ. ඉතින් ඔයාලා ගෘහාර්ථික විද්‍යාවත් කරලා හොඳ දැනුමක් තියෙනවා. ඒ නිසා ළඟ ගෙදරක අක්කෙක් හරි අයියෙක් හරි කියනවා නංගි ඔයා බාර ගන්න මගේ වෙඩින් එකේ කෑම සම්බන්ධ සියලුම දේ කියලා. එතකොට මොකද්ද අපි ඉතින් ඒ ගැන හොඳ දැනුවත් වෙලා හොඳට සන්නද්ධ වෙලා යන්නේ. ඒ නිසා අපි බය නැහැ. අපි බලනවා උත්සවය පවත්වන සහභාගී වෙන පිරිස කවුද, ඔයාගේ කවුද එන්නේ, ඒ වගේම උත්සවයේ පවත්වන ස්ථානයේ ඉඩකඩ කොහොමද, උත්සවයේ ආකර්ෂණීය භාවය හා අලංකාරය පවත්වාගන්නේ කොහොමද කියලා අපි බලන්න ඕන. අපි හොයනවා, හොයලා බලලා ඒ තොරතුරු ඔක්කොම අපි ළඟ තියාගන්න ඕන. උචිත පිළිගැනීම අන්න සංඛ්‍යාව වැඩි නම් ඊට අදාළ උචිත පිළිගැනීමේ ක්‍රමයක් පාවිච්චි කරන්න ඕන. අපි හිතමු දැන් උපන්දිනයක් එයාගේ යාළුව 5 දෙනෙක් ඉන්නේ. අපි ඒක හදන්න ඕනේ. ඒ විදිහට 5 දෙනාට ගැලපෙන්න අපේ ගෙදරක හොඳට පෙරදිග ක්‍රමයේ හෝ අපරදිග ක්‍රමයට අපිට සංග්‍රහ කරන්න පුළුවන්. නමුත් මේක 30ක් 40ක් 20ක් 30ක් 40ක් වෙනවා නම් මොකද වෙන්නේ අපිට? බෑ. අපි යනවා ඔන්න ඊට පස්සේ බුෆේ ක්‍රමයට. අන්න ඒ වගේ අපි ක්‍රමය පිළිගැන්වීමේ ක්‍රමය ගැන හරි සැලකිලිමත් වෙන්න ඕන. ඒ වගේම දුවේ පුතේ දැන් මේ උත්සවයට ආහාර පිළිගන්වන ක්‍රම දැන් අපි හිතමු පෙරදිග සංස්කෘතියට අනුව නම් ආහාර පිළිගැන්වීමේ ක්‍රම තියෙනවා. සිංහල ක්‍රමයට, ද්‍රවිඩ ක්‍රමයට, මුස්ලිම් අයට එයාලගේ සංස්කෘතියෙන් අනුව පිළිගැන්වීම වෙනස් වෙනවා. අපරදිග සංස්කෘතියට අනුව නම් ආහාර ආකාර කීපයක් තියෙනවා පිළිගැන්වීම. අපි දන්නවා ඇමරිකන් ක්‍රමවේදය, ප්‍රංශ ක්‍රමවේදය, ජර්මන් ක්‍රමවේදය, බුෆේ ක්‍රමවේදය, රුසියානු ක්‍රමවේදය, ඉංග්‍රීසි ක්‍රමවේදය. මේ කොච්චර ක්‍රම තිබ්බත් අපි පාවිච්චි කරන්නේ ඉංග්‍රීසි ක්‍රමවේදය, සෝරි ඇමරිකන් ක්‍රමවේදය හා බුෆේ ක්‍රමවේදය. හොඳට මතක තියාගන්න දුවේ පුතේ, ඇමරිකන් ක්‍රමවේදය හා බුෆේ ක්‍රමවේදය තමයි අපි පාවිච්චි කරන්නේ. මේ කොහොම ආහාර පිළිගැන්වුවත් දැන් මං කිව්වා ආහාර පිළිගැන්වීමේදී අපි සැලකිලිමත් වෙන්න ඕන කරුණු ගොඩක් තියෙනවා. ඒ වගේම අපි සැලකිලිමත් වෙන්න ඕන දැන් අපි ක්‍රමය තෝරාගත්තා නේ, ආහාර පිළිගැන්වීම ක්‍රමය, සංඛ්‍යාව දන්නවා, ඔය ඔක්කොම දන්නවා. නමුත් දැන් ආහාර පිළිගැන්වීමේ ස්ථානය ගැන අපි සැලකිලිමත් වෙන්න ඕන. ස්ථානයේ පිරිසිදුභාවය, ස්ථානය ගොඩාක් පිරිසිදු වෙන්න ඕන දුවේ පුතේ. මොකද අපි ගිහිල්ලා වාඩි වෙලා කන තැන වටපිටාවේ මකුළු දැල් බැඳිලා නම් කුණු දෝවිලි නම් අපිට ආස හිතෙන්නේ නැහැ නේ. ඒ වගේම පිරිසිදු අලංකාර භාණ්ඩ අපි එක්රැස් කරගන්න ඕන. දැන් අර සංඛ්‍යාව ගැන දැනගත්තා නම් පිරිසිදු භාණ්ඩ අලංකාර භාණ්ඩ අපි එකතු කරගන්න ඕන. උපකරණ කට්ටල මේවලම් ප්‍රමාණවත් විදිහට අපි එකතු කරගන්න ඕන. ආලෝකය හා වාතාශය මනා ලෙස ලබා ගන්න ඕන. කළුවර තැනක අපි කෑම කන්න කොයි වෙලාවකත් ලබා දෙන්නේ. අඳුරුයි නම් අපි ලයිට්ස් සවි කරන්න ඕනේ. ඒ වගේම අපි ස්වභාවික ආලෝකය ලබා ගන්න දොර ජනෙල් විවෘත කරන්න අපිට පුළුවන්. මේස හා බන්දේසි සඳහා ආවරණ සකස ගන්න ඕන. අපි බන්දේසි වල කෑම අල්ලනවා නම් සාමාන්‍ය පොඩි උපන්දින සාදයක් නම් අපි බන්දේසි වල අල්ලන්නේ. එහෙනම් බන්දේසි වල ලිස්සා යම් බලක් ගන්න අපි ආවරණ සකස ගන්නවා. ඒ වගේ හදන්න පුළුවන්. මේසයක් නම් මේසරෙද්දක් එලන්න පුළුවන්. ඒකට ලස්සන අණු ඇතිරිල්ලක් එලන්න පුළුවන්. ඒ වගේම ඕනනම් ටේබල් මැට් ඒවා පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම මේ උත්සව වෙලාවේ අවශ්‍ය විදිහට ජල පහසුකම අපි ලබා ගන්න ඕන දුවේ පුතේ. ජලය ප්‍රමාණවත් විදිහට අපි ලබලා දෙන්න ඕන මේ උත්සවය පිළිගැන්වීමේ ක්‍රම සාර්ථකව කරගන්න. ඒ වගේම අවශ්‍ය අවස්ථාවලදී සමහරක් වෙලාවට උපන්දින උත්සවයක් පෙර පාසල් වියේ දරුවෙක්ගේ, එයාලට අපි කියනවා කැඩෙන බිඳෙන භාජන පාවිච්චි කරන්න. හරි අමාරු, එයාලට කෑම අරගෙන අර භාජනයක් කරන් යන්නත් බෑ. ඒ නිසා අපි මෙයාලට සැහැල්ලු භාජන දෙන්න ඕන, මෙලමයින් භාජන, එහෙම නැත්නම් මේ කඩදාසි ප්ලේට්, ඒ වගේ දේවල් අපිට ලබා දෙන්න පුළුවන්. තවත් දුවේ පුතේ, මේසේ සඳහා උචිත සැරසිලි පාවිච්චි කරන්න ඕන. සමහරු කෑම මේසේ වැහෙන්න සැරසිලි තියලා මේ ලොකු ඩිසයින් තියෙනවා, දන්න ඔක්කොම නිර්මාණ ටික කෑම මේසේ තියෙනවා, එහෙම එපා. ඒක එතකොට අපිට කෑමට ඇහැ යන්නේ, අර නිර්මාණයට ඇහැ යන්නේ. ඒ නිසා අපි සැහැල්ලු සැකසුමක්, මොකක් හරි පළතුරු සැකසුමක්, කෙළවලු සැකසුමක් තියන්න පුළුවන්. විශේෂයෙන්ම ඔයාලා මතක තියාගන්න මල්බඳුන් තෝරාගද්දි උස මල්බඳුන් තෝරාගන්න. මිටි විහිදී ගිය, ගොඩාක් විහිදිලා ගිය නෙවෙයි, මිටි මල් බඳුනක් තෝරා ගන්න. ඒ වගේම හොඳට මතක තියාගන්න සුවඳ හමන් නැති මල් තමයි අපි භාවිතා කරන්නේ කෑම මේසෙට. මොකද කෑම වල සුවඳයි මල් වල සුවඳයිත් එක්ක අපිට වෙනත් සුවඳක් ලැබෙන්න පුළුවන්. ඒ නිසා අපි සුවඳ හමන මල් පාවිච්චි කරන්නේ නැහැ. ඒ වගේම දුවේ පුතේ, විවිධ උත්සවයක් නම් දැන් විවිධ සංස්කෘතීන් අනුව තියෙන උත්සවයක් නම් ඒ වුණාට ඒ වගේම උත්සව අවස්ථාවට අදාළ සිරිත් විරිත් තියෙනවා නම් ඒවට අපි අනුගමනය කරන්න ඕන, පහසුකම් සලසලා දෙන්න ඕන. ආහාරය පිළිගන්නාගේ පවිත්‍රතාවය, දැන් මම නම් ආහාර පිළිගන්නන්නේ මං ඉතාමත් පිරිසිදුව ගොඩාක් ප්‍රියමනාපව ඉන්න ඕන. දැන් සමහරු ඉන්නවා දාඩිය පෙරාගෙන, මේ කෙස් අවුල් කරගෙන, නියපොතුවල කුණු පිරිලා, තවලේසු කෑල්ලක් හරි මොකක් හරි කිලුටු රීති කෑල්ලක් අතේ තියාගෙන, එහෙම හරි අපිත් අකමැති ඉන්නේ දුවේ පුතේ. එහෙම කෑමක් කන්න එහෙම පුද්ගලෙක් ඇවිල්ලා පිළිගැන්වීම කරනවා නම් අපිත් අකමැති. ඒ නිසා අපි හොඳට සැලකිලිමත් වෙන්න ඕන. ඒ ආහාරය සංග්‍රහ කරද්දී, අපි පිළිගන්නාද්දී පිළිගන්නාගේ පවිත්‍රතාවය විශේෂයෙන්ම අපි වැදගත් වෙන්න ඕන දෙයක්. ඒ වගේම මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ අපි ඉස්සෙල්ලා ඇස් දෙකෙන් අනුභව කරන්න කියලා මම කිව්වා. එතකොට අලංකාර ලෙස ආහාර පිළිගැන්වීම අපි කරන්න ඕන. එහෙනම් දුවේ පුතේ අපි බලමු පෙරදිග ක්‍රමයට ආහාර වේලක් පිළිගැන්වීමේදී උපයෝගී කරගන්න උපකරණ කට්ටල මොනවද කියලා. සාමාන්‍යයෙන් අපි කියනවා අවම් වශයෙන් 18 වැඩි කිරීම 22, අඟල් 18 වැඩි කිරීම 22 ඉඩ ප්‍රමාණයක් එක් පුද්ගලයෙකු සඳහා වෙන් කරන්න කියලා. එතකොට එයාට අවශ්‍ය උපකරණ තමා ප්‍රධාන ආහාර පිඟානක් ඕන, වතුර වීදුරුවක් ඕන, අත් පිස්නාවක් ඕන, අතසෝදන කෝප්පයක් ඕන, අතුරුපස බඳුන හා හැන්දක් ඕන. දුවේ පුතේ හොඳට මතක තියාගන්න ඔයාලා ගොඩාක් වෙලාවට මේව පටල ගන්නවා. කොහෙද අත සෝදන කූපේ තියන්නේ? කොහෙද වතුර වීදුරුව තියන්නේ? ඉතින් හරි පැටලිලි සහගතයි. සමහරක් වෙලාවට එහෙට කරකනවා, මෙහෙට කරකනවා, ආයේ එහාට තියන අන්න ඒ මගේ දේවල් කරනවා. ඒ නිසා හොඳට මතක තියාගන්න. පිඟාන සාමාන්‍ය අපි මැදින් තිබ්බහම සරල රේඛාවක් දිගේ තමයි අනිත් උපකරණ ටික අපි පෙළගස්සන්නේ. හොඳට මතක තියාගන්න අපි දකුණු අතින් කන්නේ. එතකොට හොදන්නේ දකුණු අතනේ, දකුණු අත පැත්තේ අත සෝදන කෝප්පේ තියන්නේ කියලා. අපි වතුර බොන්න ඉඳුල් අතින් අල්ලන්න බෑ. ඒ නිසා අපි වම් අත පැත්තේ වතුර වීදුරුව තියනවා කියලා හොඳට මතක තියාගන්න. ඒ වගේම දුවේ පුතේ ඩෙසර්ට් හැන්ද, අතුරුපස හැන්ද පිඟානට ඉදිරිපසින් තියෙනවා. අත සෝදන කෝප්පේ පැත්තේම අපිට අපේ අත් පිස්නාව සර්වියට් එක අපිට තියන්න පුළුවන්. ඔන්න පෙර දිග ක්‍රමයට ආහාර වේලා පිළිගැන්වීමට ওই විදිහට අපිට සැලසුම් කරගන්න පුළුවන්. ඒ වගේම අපර දිග ක්‍රමයට ආහාර පිළිගැන්වීම මම කියනවා එක් පුද්ගලයෙකු සඳහා සුප් සහිත ආහාර වේලා පිළිගන්වන්න කියලා. එතකොට මෙතෙන්දී ඕන ප්‍රධාන ආහාර පිඟාන, වතුර වීදුරුව, අත් පිස්නාව, සුප් හැන්ද, සුප් භාජනය, හැන්ද, ගෑරුප්පුව, පිහිය, අතුරුපස හැන්දහා බඳුනක් ඕන. දැන් බලන්න දුවේ පුතේ මේකෙත් අර විදිහටම තමයි. ප්‍රධාන පිඟාන තිබ්බා. ඊට පස්සේ අපි පෙළ ගස්සන්නේ අපි ඉස්සෙල්ලාම කන්න ගන්න උපකරණය අපි තියෙනවා ඈතින්ම. මේ එක්කෙනෙක් සඳහා ආහාර පිළිගැන්වීම කරන එකට අපි කියනවා සෙටප් එකක් දානවා කියලා. ඒ වගේම මේ උපකරණ කට්ටලයට අපි කියනවා ගෑරොප්පුව හැන්ද, සුප් හැන්ද, ඔය උපකරණ කට්ටලයට අපි කියනවා කට්ලරි සෙට් එක කියලා. ඉතින් මේ කට්ලරි සෙට් එක උපයෝග කරගෙන අපි දැන් මේ සෙටප් එකක් දාන විදිහයි මම මේ ඔයාලට කියලා දෙන්න යන්නේ. ප්‍රධාන පිඟාන මැදින් තිබ්බා. ඊට පස්සේ ඔයාලා සුප් හැන්ද පිඟානට ඈතින්ම තියන්න. මොකද ඉස්සෙල්ලාම කන්නේ අපි ඉස්සෙල්ලාම භාවිතා කරන්නේ සුප් එක. එතකොට සුප් හැන්ද පිඟානට ඈතින් තියෙනවා. ඊට පස්සේ හොඳින් මතක තියාගන්න දකුණු අත පැත්තේ. දකුණු අතින්නේ අපි අපිට පහසු, අපි පුරුදු වෙලා ඉන්නේ දකුණු අත. දකුණු අත පැත්තේ තමයි අපිට හුරු. දකුණු අත පැත්තේ පිඟානට ඈතින් තියෙනවා සුප් හැන්ද. පිඟානට ආසන්නෙම තියෙනවා ඩිනර් නයිෆ් එක. ඒක හොඳින් මතක තියාගන්න. පිහියේ මුහුණත් කැපෙන හරේ, කැපෙන පැත්ත, කැපුන් තලයේ පැත්ත තියන්නේ පිඟාන දෙසට. කැපුණු මුව හත තියන්නේ, කැපෙන මුව හත තියන්නේ පිඟාන පැත්තට. ඒක හොඳට මතක තියාගන්න. එතකොට ආහාර අනුභව කරන හැන්ද තියෙනවා සුප් හැන්දයි පිහියයි අතර මැද්දේ. හරිද? මේවා එකම එක සරණ රේඛාවක් දිගේ තියෙන්න ඕන. දැන් එතකොට දුවේ පුතේ මතක තියාගන්න, දැන් අපි දකුණු අතින් කන්න නිසා උන්නේ ටික අපි දකුණු අත පැත්තේ පෙළ ගැස්සුවා. ගෑරොප්පු තියන්නේ වම් මත පැත්තේ. උකත් ඔයාලා ගොඩාක් කලකට පටලා ගන්න ගෑරොප්පු ටික තියන්නේ වම් මත පැත්තේ. මොකද අපි ගෑරොප්පු උදව් කරගන්නවා විතරයි ආහාර අනුභව කරන්න, හැන්දට ආහාර ටික දාගන්න, ඒ වගේම පිහියෙන් මස් ටිකක් කපා ගන්න. ගෑරොප්පු අරගෙන පිහියෙන් කපනවා, ගෑරොප්පුවෙන් තෙරපනවා, පිහියෙන් කපනවා, ඒක අර එක තැන තියා ගන්නවා ගෑරොප්පුවෙන්. අන්න ඒ වගේ දේවල් තමයි අපි ගෑරොප්පු උපයෝගී කරගන්නේ. එතකොට වතුර වීදුරුව අපිට තියන්න පුළුවන් දකුණු අත පැත්තේ. අපි අර ආහාර අනුභව කරන හැන්දට ඉහලින් තියන්න පුළුවන්. මොකද අපි අතේ ඉඳුල් නැහැ. අපිට දකුණු අතින් අරගෙන වතුර පානය කරන්න පුළුවන්. සර්වියට් එක තියන්න පුළුවන් ගෑරොප්පුව තියෙන පැත්තේ. උපකරණ අඩුයි, ඒ පැත්තේ අපිට සර්වියට් එක තියන්න පුළුවන්. ඔන්න එතකොට අපි දැන් එක්කෙනෙකුට සෙටප් එක දාලා ඉවරයි. අර විදිහටම තමයි ඩෙසර්ට් හැන්දයි අතුරුපස හැන්දයි අතුරුපස බඳුනයි අපිට තියන්න පුළුවන් පිඟාන ඉදිරියේ. ඒ වගේම දැන් දුවේ පුතේ අපි හොඳට දන්නවා සිංහල සංස්කෘතියට අනුව සිංහල අය කෑම මේසයක සකසලා, කෑම ටික කෑම මේසයක සකසලා පුටුවල වාඩි වෙලා ආහාර අනුභව කරන්නේ. දෙමළ අය බිම පැදුරක් කෙරලා, සුදුරෙද්දක් කෙරලා, ඒකේ උඩ කෙසෙල් කුලේනලා ඒ මත ආහාර තියලා ආහාර අනුභව කරනවා. ඒ වගේම යාලා අර සිල්ව භාජන තමයි පාවිච්චි කරන්නේ. මුස්ලිම් අය එකට ඉඳගෙන ආහාර අනුභව කරනවා. බිම ගොඩක් කලාවට යාලා සවාන්, එහෙම නැත්නම් සහාන් පිඟන් කියනවා. අන්න ඒ වගේ ආහාර අනුභව කරන්නේ. හරි, මම හිතනවා දුවේ පුතේ ඔයාලට දැන් හොඳ දැනුමක් එන්න ඇති මේ ආහාර පිළිගැනීම ගැන. මම පුංචි පැවරුමක් දෙන්නම් ඔයාලට ලියා ගන්න. ඔයාලා යෝන් දිනකගේ උපන්දින උත්සවයකට සුදුසු දිවා ආහාර වේලක් සැලසුම් කරන්න. යෝන් දියණියකගේ උපන්දින උත්සවයකට සුදුසු දිවා ආහාර වේලක් සැලසුම් කරන්න. හරි, ඒක දෙවැනි ප්‍රශ්නය ඇය තමාගේ හොඳම යෙහෙළියන් හතර දෙනෙකුට ආරාධනා කර ඇත. ඇය තමාගේ හොඳම යෙහෙළියන් හතර දෙනෙකුට ආරාධනා කර ඇත. ආහාර පිළිගැනීම සඳහා සුදුසු ක්‍රමවේදයක් රූප සටහන් ඇඳ ඉදිරිපත් කරන්න. ආහාර පිළිගැනීම සඳහා සුදුසු ක්‍රමවේදයක් රූප සටහන් ඇඳ ඉදිරිපත් කරන්න. හරි, එහෙනම් දුවේ පුතේ බලන්න, දැන් යෝන් දීනිකගේ උපන්දින උත්සවයක් කිව්වම අපි බලනවා මෙතෙන්දි සුවිශේෂී වෙන්න ඕනේ. සුවිශේෂී ආහාර ටිකක් අපි ලියන්න පුළුවන්. ඒ වගේම මෙයා මේ සංග්‍රහ කරන්න කොහොමද? දැන් මං කිව්වේ හතර දෙනෙක් කියලා. දැන් අපිට උත්සවයක් කිව්ව ගමන් මතක් වෙන මොකද? බුෆේ ක්‍රමය. එහෙම බුෆේ ක්‍රමය නැතුව වෙන ක්‍රමයක් තමයි මම උතෙන්දී බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් දුවේ පුතේ මේ පැවරුමට උත්තර ලියලා ඔයාලා වෙන පොතක් පාවිච්චි ළඟ තියාගන්න, පැවරුම් වලට උත්තර ලියන්න, උත්තර ලියලා ඔයාලේ ගුරු මහත්මින්ට පෙන්වන්න. එහෙනම් දුවේ පුතේ අද අපිත් සමග රැඳී සිටියාට ඔබ සියලු දෙනාටම ස්තුතියි. ආයුබෝවන්.